SBS Radio.
සුබරුදු පරිදි අදත් සිකුරාදා දිනේ අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතිවිත් විමසා බලන්නට පළමුවෙන්ම අපි අවධානය යොමු කරන්නේ ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල දෙසට. ශ්‍රී ලංකාවෙන් ඉතා විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වෙනවා මෙම ක්‍රීඩා උළෙල සඳහා. අපි මේ පිළිබඳව තොරතුරු පළමුවෙන්ම කතා බහ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම්, එහෙමත් නැත්නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරඟ සවුවන් පිළිබඳ තොරතුරු පළමුවෙන්.
සංජය, ඔබ සඳහන් කළ ආකාරයටම ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙල තරඟ ඉතිහාසයේ මෙවර තමයි වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී කර තිබෙන්නේ. සංඛ්‍යාව ලෙස ගත් කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 176 දෙනෙකු මෙවර සහභාගී වෙනවා. නිලධාරීන් 50ක් පමණ, ඒ අනුව සමස්තයක් ලෙස 250කට අධික සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දුනීසියාවට පැමිණ තිබෙනවා. නමුත් මෙතෙක් නිකුත් වූ තරඟ ප්‍රතිඵල අනුව කිසිදු කලකී යුතු ජයග්‍රහණයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වී නැහැ. අප ඉසව් වශයෙන් සඳහන් කළහොත් පිහිනුම් ඉසව්ව කෙරෙහි ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර ඇතැම් මාධ්‍ය පවා ඉතාමත්ම බලාපොරොත්තු සහගතව වාර්තා කර තිබුණා. නමුත් සඳහන් කරන්නට ඕනේ මැතිව් අබේසිංහ මීටර 100 නිදහස් ආර ඉසව්වේ පමණයි අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණේ. ඔහු එම ඉසව්වේදීත් හිමි කරගත්තේ 6 ස්ථානයයි. එහිදී ඔහු වාර්තා කළ කාර්ය තප්පර 49.28 යම් ආකාරයකින් ඔහු තමාගේ පෞද්ගලික ඉහළම දක්ෂතාව වන තප්පර 49.11 වාර්තා කළත් මෙම ඉසව්වේ ඔහුට හිමිවන්නේ 6 ස්ථානයයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකේය ක්‍රීඩකයෙකු ආසියානු තරඟාවලියක පිහිනුම් ඉසව්වක අවසන් මහා තරඟයට පිවිසි ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනවා. ඊට අමතරව මැතිව් අබේසිංහ සමත් වනවා මීටර 200.6 ඉසව්වේ විනාඩි 1.59.7 ඉසව්ව නිමාවට පත් කරමින් නව ජාතික වාර්තාවක් බිහි කරන්නට. ඊට අමතරව පිහිනුම් ඉසව්වන්ගෙන් ශ්‍රී ලංකාව කිසිදු සැලකිය යුතු ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වූයේ නැහැ. අප පසුගිය සතියේදී සඳහන් කළ අකලංක පීරිස් පිළිබඳව ඔහු ඉන්දුනීසියාවේදී තමන්ගේ අපොස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර දෙකකට පිළිතුරු සැපයුවා පසුගිය සතියේදී. කෙසේ වෙතත් ඔහු සහභාගී වුණා මීටර 50 පසුපස ආර ඉසව්වට. එම ඉසව්වෙත් මූලික තරඟයේ පමණයි ඔහු සහභාගී වුණේ. ඉන් ඉදිරියට යෑමට ඔහුටත් අවස්ථාව උදා වුණේ නැහැ. අප සමස්තයක් ලෙස ගත් කල වොලිබෝල්, ස්කොෂ්, කබඩි, බැඩ්මින්ටන්, ටෙනිස්, බීච් වොලිබෝල් ඇතුළු සෑම තරඟ ඉසව්වකින්ම විශේෂයෙන්ම ගත් කල කණ්ඩායම් තරඟ ඉසව්වන්ගෙන් ශ්‍රී ලංකාවට අත්ුණේ පරාජයක් පමණයි. කබඩි තරඟ ඉසව්වන්ගෙන් මෙම දිගින් දිගටම ලැබූ පරාජයන් වලින් අනතුරුව ඉන්දුනීසියාවේ සිට කබඩි සම්මේලන සභාපති අනුර පත්‍රණ මහතා තමන්ගේ ඉල්ලාස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව ලෙස ඔහු සඳහන් කර තිබෙන්නේ කබඩි ඉසව්වන්ගෙන් තමන් පදක්කමක් බලාපොරොත්තු වුණා. නමුත් ඒ තත්ත්වයට යාමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපොහොසත් වීම නිසාවෙන් තමන් අදාළ තනතුරෙන් ඉල්ලා අස්වන බව. නමුත් සඳහන් කරන්නට ඕනේ කාන්තා කබඩි කණ්ඩායම මූලික වටේ ජයග්‍රහණ 2ක් වාර්තා කළා, පිරිමි කණ්ඩායම 1 ජයග්‍රහණයක් වාර්තා කළා. නමුත් ඔහු සභාපතිවරයා වශයෙන් ඉන් සෑහීමකට පත්වන්නේ නැති බව තමයි සඳහන් කර තිබුණේ. එවැගේම සංජය, අඩු සහභාගීත්වයක් දක්වුණු වූෂු තරඟ ඉසව්වන්ගෙන් නම් අප දුටුවා ශ්‍රී ලංකේය ක්‍රීඩකයෙක්ගේ පැහැදිලි දක්ෂතාවක්, පැතුම් බලවර්ධන ක්‍රීඩකයා. ඔහුගේ පුහුණුකරුවා සඳහන් කරන ආකාරයට ජාත්‍යන්තර වර්ගීකරණයේ අංක 2 හිමි තරඟකරුවා සමග තරඟ වැදුණු අවස්ථාවේදී ඉතාමත්ම තියුණු තරගයකින් පසුව පරාජයට පත් වුණා. හොකී තරඟ ඉසව්වන්ගෙන් පළමු වටේදීම ශ්‍රී ලංකාව ජපානය හමුවේ ගෝල 11.0 ලෙස පරාජයට පත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මින් ඉදිරියට ඇති එකම බලාපොරොත්තුව බවට පත් වී තිබෙන්නේ එළබෙන 25 වනදා ආරම්භ වන මලල ක්‍රීඩා තරඟ ඉසව් පමණයි. එසේ වෙතත් සඳහන් කරන්නට ඕනේ වොලිබෝල් තරඟ ඉසව්වන්ගෙන් නම් ශ්‍රී ලංකාව ඊයේ දිනේදී වියට්නාමයේ පරාජයට පත් කරමින් වට 3.0 ලෙස ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණා. යන සමස්තයක් ලෙස මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක් පැවති තරඟ පිළිබඳව ශ්‍රී ලංකාව සිටින්නේ කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි මට්ටමක නොවේ.
රංගන, අපි මීළඟ කාරණයට යොමු වන්නට පෙර මා ඉතාමත් කෙටියෙන් මතක් කර දෙන්නට කැමතියි මේ වන විට ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහන පිළිබඳව. චීනය තමයි පෙරමුණගෙන සිටින්නේ රන් පදක්කම් 55ක් සහ සමස්ත පදක්කම් 116ක් සමගින්. ජපානයට දෙවන ස්ථානයේ හිමිව තිබෙනවා රන් පදක්කම් 25ක් සමගින්, සමස්ත පදක්කම් 86ක් ඔවුන් හිමි කරගෙන තිබෙනවා. දකුණු කොරියාවට හිමිව තිබෙන්නේ පදක්කම් සටහනේ 3 ස්ථානය, රන් පදක්කම් 16ක් සමගින් පදක්කම් 63ක් ඔවුන්ට හිමිව තිබෙනවා. තියෙනවා සත්කාරක ඉන්දුනීසියාවට 5 වන ස්ථානයේ හිමිව තිබෙනවා. ඒ වගේම ඉන්දියාව පදක්කම් සටහනේ 10 වන ස්ථානයේ සිටිනවා රන් පදක්කම් 4ක් සමගින්. රංගන අපි මේ කාරණයක් සමගින් අවධානය යොමු කරමු ක්‍රිකට් ක්‍රීඩාවට. SLC T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක වෙනවා. වැඩි ප්‍රේක්ෂක අවධානයක් මේ තරඟාවලියට යොමු වී ඇති ආකාරය අපිට දකින්නට ලැබුණ පසුගිය දිනවල. රංගන දැනගන්නට කැමති මේ තරඟාවලිය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
පසුගිය 21 වනදා ආරම්භ වුණු SLC T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් 2 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ සඳහා කණ්ඩායම් 4ක් සහභාගී වෙනවා. ගාල්ල, කොළඹ, මහනුවර සහ දඹුල්ල වශයෙන්. මෙහිදී ගාල්ල කණ්ඩායම සුරංග ලක්මාල් නායකත්වයේ දරනවා. කොළඹ කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමි වී තිබෙන අතර මහනුවර කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් දරනවා. දඹුල්ල කණ්ඩායමේ නායකත්වයේ හිමි වී තිබෙන්නේ තිසර පෙරේරාටයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ දේශීය තරඟමාලාවන්හි නියෝජනය කරන්න ආවෝ ක්‍රීඩකින් 84 දෙනෙකු එක් වී සිටිනවා. එක් කණ්ඩායමකට ක්‍රීඩකින් 21 දෙනා බැගින් ඒ අනුව එක් කණ්ඩායමකට මූලික වටයේදී තරඟ 6කට සහභාගී වීමට නියමිත වෙනවා. ඒ අනුව ප්‍රසාද ලක්ෂණ සටහනේ ප්‍රථම ස්ථාන 2 හිමි කරගන්නා කණ්ඩායම් 2 අවසන් මහා තරඟයට පිවිසීමට නියමිතයි. මෙම තරඟමාලාව සඳහා ක්‍රීඩකීන්ට තරඟ ගාස්තුවක් හිමිවනවා. එයත් සැලකිය යුතු කාරණාවක්. එක් තරඟයක් සඳහා රුපියල් 25,000ක තරඟ ගාස්තුවක් මෙම තරඟාවලියේදී හිමිවීමත් විශේෂයෙන්ම සැලකිය යුතු කාරණාවක්. නමුත් සඳහන් කරන්නට ඕනේ පසුගිය සතියේදී මහල ජයවර්ධන විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා මේ ක්‍රීඩකීන් 84 දෙනාට අධ්‍යක්ීම් බහුල පරිණත ක්‍රීඩකීන් සිව් දෙනෙකු වන නුවන් කුලසේකර, දිල්ෂාන් මුණවීර, සචිත්‍ර සේනනායක සහ මිලින්ද සිරිවර්ධන යන ක්‍රීඩකීන් ඇතුළත් නොවීම පිළිබඳව තමන් මවිතයට පත්වන බව. මෙම තරඟාවලියේ කණ්ඩායම් නම් කිරීමේදී තවත් විශේෂත්වයක් තිබෙනවා සංජය. තමයි සෑම කණ්ඩායමකටම තරඟ වදින 11 දෙනා අතර අනිවාර්යෙන්ම වයස අවුරුදු 19-15 එක් ක්‍රීඩකයෙකු සිටිය යුතුයි. මෙය ඉතාමත්ම වැදගත් කාරණාවක් ලෙස සඳහන් කරන්නට ඕනේ. එනම් මේ තරඟාවලිය ආරම්භයට පෙර අප බලාපොරොත්තු වුණේ නැහැ මේ සඳහා ප්‍රේක්ෂක අවධානයක් යොමු වෙයි කියලා. විශේෂයෙන්ම මීට පෙර අවම වශයෙන් පසුගිය වසර 5-6 කාල සීමාව තුළ පැතුණු කිසිදු දේශීය තරඟමාලාවක් සඳහා ක්‍රීඩා ලෝලින්ගේ සහභාගීත්වයක් තිබුණේ නැහැ. නමුත් මේ තරඟාවලියේ සංජය පළමු තරඟ 4ම පැවැත්ුණේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. මෙම තරඟ 4 සඳහා සැලකිය යුතු ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපට දක්නට ලැබුණා. එහිදී පළමු තරඟයේ කොළඹ කණ්ඩායම සහ ගාලු කණ්ඩායම අතර පැවැත්තුණා. එම තරඟයෙන් කොළඹ කණ්ඩායම ලකුණු 90ක ජයග්‍රහණයක් හිමි කරගත්තා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා උපුල් තරඟ කොළඹ කණ්ඩායම වලින් නොදැවි ලකුණු 124ක් ලබා ගත්තා පන්දු 67ක් තුල. ඒ අනුව තමයි කොළඹ කණ්ඩායම ලකුණු 197ක් ලබා ගත්තේ. කෙසේ වෙතත් පිළිතුරු ලෙස ගාල්ල ලබා ගත්තේ ලකුණු 107ක් පමණයි. දෙවන තරඟයේ පැවැත්වුණේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතරයි. එම තරඟයෙන් දඹුල්ල කණ්ඩායම ලකුණු 18ක ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වුණා. දඹුල්ල කණ්ඩායම ලකුණු 202ක් ලබා ගත්තා කඩුලු 5කට. අශාන් ප්‍රියංජන් පන්දු 52කදී ලකුණු 108ක් ලබා ගන්නටත් සමත් වුණා. ඒ වගේම තුන්වන තරඟයේ තමයි මේ තරඟාවලියේ සුවිශේෂිතම තරඟය බවට පත් වුණේ. කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරඟය. මෙහිදී මහනුවර කණ්ඩායම නියෝජනය කළා ලසිත් මාලිංග. මෙම තරඟයේදී පළමුවෙන්ම පන්දුට පහර දුන් කොළඹ කණ්ඩායම ලකුණු 188ක් ලබා ගන්නා විට පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමත් ලබා ගත්තේ ලකුණු 188ක් පමණයි. ඒ අනුව සංජය මෙම තරඟයේ තීරණය සුපිරි පන්දුවාරයකට යොමු කිරීමට තීරණය කෙරුණා. එහිදී කණ්ඩායම් දෙකම ලකුණු 5ක් පමණයි ලබා ගත්තේ. මෙහිදී සැලකිය යුතු කාරණාව තමයි පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම ලබාගත් ලකුණු 5 ආරක්ෂා කරන්නට ඔවුන් වෙනුවෙන් සුපිරි පන්දුවාරයේ යැවූ ලසිත් මාලිංග සමත් වුණා. මේ අනුව තමයි පසුගිය සතියේදී බොහෝ දෙනාගේ අවධානය නැවතත් ලසිත් මාලිංග වෙත යොමු කෙරුණේ. ඒ අනුව සුපිරි පන්දුවාරයත් ලකුණු සමවීමෙන් නිමාවට පත්වීම නිසාවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කෙරුණේ කණ්ඩායම් 2 ලබාගත් 4 පහරවල් සහ 6 පහරවන්ගේ එකතුවෙන්. ඒ අනුව තමයි කොළඹ කණ්ඩායමට හැකියාව ලැබුණේ ජයග්‍රහණය හිමි කර ගන්නට. සිවුර තරගයේ දඹුල්ල කණ්ඩායම සහ ගාලු කණ්ඩායම අතරයි පැවැත්ුණේ. එහිදී දඹුල්ල කණ්ඩායම සමත්වනවා ලකුණු 95කින් ජයග්‍රහණය හිමි කර ගනිමින් තමන්ගේ දෙවන ජයග්‍රහණයත් වාර්තා කරන්නට. විශේෂයෙන්ම සැලකිය යුතු කාරණාව තමයි දේශීය තරඟ මාලාවක් නැරඹීම සඳහා පසුගිය කාලවකවානුවේදී අපට දක්නට ලැබුණු ඉතාමත්ම විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාව මේ තරඟාවලියට එක් වී සිටීමයි. යනු ඊයේ සහ අද දිනේදී තරඟ පැවැත්ුණේ නැහැ. නැවතත් හෙට සහ අනිද්දා දිනේදී මූලික වටේ තරඟ 4ක් පැවැත්වීමට නියමිතයි.
එවගේම රංගන පසුගියදා නිමාවට පත්වුණු තායිපේ සිටි බොක්සිං ශුරතාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකීන් හොඳින් දස්කම් දැක්වූ බවට තොරතුරු අපිට වාර්තා වෙනවා. අපි මේ පිළිබඳව තොරතුරුත් ඔබගෙන් දැනගන්නට කැමතියි.
සංජය තායිවානයේදී පැවැත්වුණු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ යවුන් ක්‍රීඩකින් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දෙකක් හිමි කරගන්නට සමත් වුණා. PVS හේමජිත් ක්‍රීඩකයා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ නියෝජනය කරමින් මේ තරගාවලියට එක්ුණා කිලෝග්‍රෑම් 52 බර පන්තියේ යටතේ. ඔහු සමත් වනවා ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට. එවැගේම HMK ඒකනායක ක්‍රීඩකයා පීමතලාව දීරනන්ද විද්‍යාලයේ නියෝජනය කරමින් මේ තරගාවලියට එක්ුණා කිලෝග්‍රෑම් 60 බර පන්තියේ යටතේ. ඔහු සමත් වනවා ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී ලෝකඩ පදක්කම් දෙකක් හිමි කරගන්නේ. රටවල් 12ක් නියෝජනය කරමින් ක්‍රීඩකින් 64 දෙනෙකු මේ තරගාවලිය සඳහා එක්වී සිටියා. ශ්‍රී ලංකාව, ජපානය, නවසීලන්තය, උතුරු කොරියාවෙන් වගේම දකුණු කොරියාවෙනුත් මෙම තරගාවලියට ක්‍රීඩකින් එක්වී සිටියා. ඒ අනුව මෙම තරගාවලියේදී කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරග වැදුණු HMK ඒකනායක ක්‍රීඩකයාට අවස්ථාව උදාවනවා ලෝක යවුන් බොක්සිං තරගාවලියට සුදුසුකම් ලබන්නට. එම තරගාවලිය හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී තමයි පැවැත්වෙන්නේ. පසුගිය 21 වනදා මේ තරගාවලිය ආරම්භ වුණා. මේ තරගාවලියේදී ශ්‍රී ලංකේය ක්‍රීඩකයාගේ දක්ෂතා සම්බන්ධයෙන් අපට එළබෙන සතියේදී කතා කිරීමට හැකියාව තිබෙනවා. සංජය.
චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය සම්බන්ධයෙන් පසුගියදා විශේෂ ප්‍රකාශයක් කර තිබුණා. ජාත්‍යන්තර මාධ්‍යත් මේ කාරණය වාර්තා කර තිබුණා. රංගන, අපි මේ සම්බන්ධයෙන් තොරතුරු අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
මේ වන විට සංජය, චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රධාන පුහුණු කාර ධූරයේ බාරගෙන මාස 8ක් පමණ ගත වී තිබෙනවා. මේ කාල සීමාවේදී ජයග්‍රහණයන් වගේම පරාජයන් අත්විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. නමුත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායමක් වශයෙන් ක්‍රිඩකින්ගේ දක්ෂතා යම් මට්ටමකින් ඉදිරියට පැමිණ තිබෙන බව අපට පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඒ වගේම ක්‍රීඩකින් හුවමාරු කරන ආකාරය, තරඟ සඳහා ක්‍රීඩකින් යොමු කරන ආකාරය වගේම ඔවුන් මානසිකව යම් ආකාරයකින් දියුණුවක් ලබා තිබෙන ආකාරයත් අපට දක්නට ලැබෙනවා. පැහැදිලිවම අප පසුගිය සතියේදී සඳහන් කළ ආකාරයට තිසර පෙරේරා, දසුන් ශාරක වැනි ක්‍රීඩකින් ඉතාමත්ම පැහැදිලිව තමන්ගේ වගකීම මේ වන විට අවබෝධ කරගෙන තිබෙනවා. ඊට අනුකූලව තරඟවලට පිවිසෙන ආකාරයත් අපට පසුගිය නිමාවට පත් වූ දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේදී දක්නට ලැබුණා. ඒ අනුව හතුරුසිංහ මහතාගෙන් ජාත්‍යන්තර මාධ්‍යයක අවස්ථාවකදී විමසා සිටිනවා, ඔබ යම් ආකාරයකින් 2020 වසරේදී ඔබගේ නියමිත කාල සීමා අවසන් වීමෙන් පසුව කොයි ආකාරයෙන්ද ක්‍රීඩකින්ගේ මතකයේ රැඳීමට බලාපොරොත්තු වන්නේ කියලා. එහෙදී ඔහු සඳහන් කර සිටිනවා, තමාගේ ප්‍රධානතම බලාපොරොත්තු බවට පත්වන්නේ කිසිදු ආකාරයකින් තරඟ ජයග්‍රහණය කිරීම පමණක් නොවේ, යම් ආකාරයකින් තමන් මේ කණ්ඩායමේ පුහුණු කාර ධූරයෙන් ඉවත් වූ පසුව ක්‍රීඩකින් සඳහන් කරනවා නම් ක්‍රීඩකින් වශයෙන් තමන් ඉතාමත්ම සතුටින් තරඟ සඳහා මුහුණ දුන් කාලවකවානුව මේ හතුරුසිංහගේ පුහුණු කාර ධූරයේ යටතේ තරඟ වැදුණු කාල සීමාව බව නම් ඒ තමයි තමන්ගේ එකම සතුට බව ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව ඔහු එහිදී සඳහන් කර සිටිනවා, යම් ආකාරයකින් ක්‍රීඩකින්ට හැකියාව තිබෙනවා නම් තමන් තරඟ වදින කාල සීමාව තුළ උපරිම වශයෙන් සතුටට පත්වන්නට ඒ බලාපොරොත්තු වන අනෙක් කාරණාව වන්නේ නියත වශයෙන්ම ක්‍රීඩකින් ජයග්‍රහණ ලැබීම. ඒ අනුව පැහැදිලිවම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉතාමත්ම විද්‍යානුකූල සැලැස්මක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරන බව තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම සංජය, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ පසුගියදා ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට අංක 1 ස්ථානයේ සිටින්නා වූ පිතිකරුව බවට පත් වී සිටින්නේ ඉන්දියානු නායක විරාට් කොහ්ලි ලකුණු 937ක් සමගින්. ඔහු ප්‍රථම ස්ථානයට පත්වීමට ප්‍රධානතම හේතුව තමයි මේ වන විට ඉන්දියාව සහ එංගලන්තය අතර පවත්වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරඟ 3ක් නිමාවට පත්වන විට ඔහු සමත් වී තිබෙනවා ශතක 2ක් වාර්තා කරන්නට. මෙම වර්ගීකරණයේ පළමු දස දෙනා අතර ශ්‍රී ලංකේය ක්‍රීඩකයෙකු 2 දෙනෙකු සිටිනවා. 7 වන ස්ථානයේ දිමුත් කරුණාරත්න ලකුණු 754ක් සමගින්, 8 වන ස්ථානයේ දිනේෂ් චන්දිමා සිටිනවා ප්‍රසාද ලකුණු 733ක් සමගින්. ඒ අනුව යම් ආකාරයකින් ශ්‍රී ලංකාවට සෑහීමකට පත්වීමට හැකියාව තිබෙනවා ප්‍රථම දස දෙනා අතර ශ්‍රී ලංකාවේ පිතිකරුවන් 2 දෙනෙකු සිටීම සම්බන්ධයෙන්.
රංගන, පසුගිය දිනවල ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ තවත් මතභේදාත්මක සිද්ධියක් තමයි වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා යම්කිසි ආකාරයකින් තමන්ගේ බලය අයුතු ලෙස භාවිතා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ආසන ලබා දීම හේතුවෙන් තමන්ගේ හිතවතුන්ට ඉතා විශාල මුදලක් පාඩ වූ බවට ශ්‍රී ලංකාවේ විපක්ෂය චෝදනා කරන ආකාරය අපි දැක්කා. මේ කාරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් උත්තරතුරු අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අතරතුර තමයි සංජය මේ සිදුවීම වාර්තා වුණේ. මෙහිදී වාර්තා වන ආකාරයට ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර 800ක් වෙන් කිරීමට ක්‍රිකට් ආයතනයට සිදු වූ බව තමයි අපට වාර්තා වුණේ. ඒ අනුව මුදලින් රුපියල් 130ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේට මුල්ලිමේ වශයෙන් පාඩුවක් සිදු වූ බව තමයි මාධ්‍ය වාර්තා කර තිබුණේ. නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ සඳහා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දුන්නා. ඔහු සඳහන් කර සිටියේ කිසිදු ආකාරයකින් තමන් වෙනුවෙන් මේ ප්‍රවේශ පත්‍ර ලබා ගත්තේ නැහැ. ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රවේශ පත්‍ර පමණයි තමන් ලබා ගත්තේ. එම ප්‍රවේශ පත්‍ර ලබාගෙනත් තමන් සිදු කළේ දුෂ්කර පළාත්වල සිටිනා වූ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුවන ක්‍රීඩකීන් කොළඹට රැගෙන විත් මේ දිවා රාත්‍රී තරග නැරඹීමට අවස්ථාව ලබා දීම බවයි ඔහු සඳහන් කර සිටියේ. එය අනාගත ආයෝජනයක් බවත් ඔහු සඳහන් කර තිබුණා. ඒ වගේම ආබාධ සහිත රණවිරුවන් කිහිප දෙනෙකුට මේ තරගාවලිය නැරඹීමටත් අවස්ථාව ලබා දුන්නා. මීට හැර තමන් කිසිදු ආකාරයකින් අයථා ලෙස ප්‍රවේශ පත්‍ර ලබා ගත්තේ නැති බවත් ප්‍රවේශ පත්‍ර 800ක් ලබා ගැනීම සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම එවැනි සංඛ්‍යාවක් ලබා ගත්තේ නැති බවත් ඔහු සඳහන් කර සිටියා. නමුත් විශේෂයෙන්ම දඹුල්ලේදී, පල්ලෙකැලේදී සහ කොළඹදී තරග නැරඹීම සඳහා දුෂ්කර පළාත්වල ක්‍රීඩකින් රැගෙන විත් ඔවුන්ට තරග නැරඹීම සඳහා අවස්ථාව ලබා දීමට යම් මුදලක් වැය කළා නම් එය අනාගත ආයෝජනයක් බව සඳහන් කරන ක්‍රීඩා අමාත්‍යවරයා එම චෝදනාව තමාට විරුද්ධව එල්ලවනවා නම් එය තමන් පිළිගන්නා බවත් සඳහන් කරනවා. නමුත් කිසිදු ආකාරයකින් අයත්තා ආකාරයෙන් තමන්ගේ ප්‍රයෝජනයේ සඳහා ක්‍රිකට් ආයතනයට අදාළ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමක් සිදු නොවූ බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා. ඒ අනුව මූල්‍ය වශයෙන් මෙය පාඩුවක් ලෙස තමන් නොදකින බව තමයි ඔහු සඳහන් කර සිටින්නේ.
බොහොම ස්තුතියි රංගන. දැන් අපි සූදානම් වන්නේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන ක්‍රීඩා තොරතුරක් දෙසට අවධානය යොමු කරන්නට. ඔලිම්පික් පදක්කම්ලාභී කෙටි දුර ධාවන ශූරයෙක් වන උසෙන් බෝල්ට් ඔස්ට්‍රේලියානු ඒ ලීග් තරඟාවලිය සමගින් එක්වන බවට තොරතුරක් මීට පෙර වාර්තා වුණා. ඔස්ට්‍රේලියානු ඒ ලීග් පාපන්දු තරඟාවලියේදී සෙන්ට්‍රල් කෝස් මැරිනස් කණ්ඩායම සූදානම් වන බවට තොරතුරු වාර්තා වුණා. උසෙන් බෝල්ට් මීළඟ තරඟ වාරයේදී තම කණ්ඩායමට බඳවා ගැනීමට සෙන්ට්‍රල් කෝස් මැරිනස් කණ්ඩායමේ මේ ආරාධනය පිළිගැනීමෙන් පසුව උසෙන් බෝල්ට් පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණියා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ගොස්ෆර්ඩ් හිදී සෙන්ට්‍රල් කෝස් මැරිනස් කණ්ඩායම සමගින් තමන්ගේ පළමු පුහුණු සැසිය සඳහා උසෙන් බෝල්ට් සහභාගී වුණු බවට තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම 8 වතාවක් ඔලිම්පික් රන් පදක්කම් හිමි කරගන්නටත් 11 වතාවක් ලෝක ශූරතාවය ජයග්‍රහණය කරන්නටත් උසෙන් බෝල්ට් සමත් වී තිබෙනවා. මේ ආකාරයෙන් තමන්ගේ ක්‍රීඩා දිවියේ දැවැන්ත වෙනසක් කරමින් පාපන්දු ක්‍රීඩකයෙක් වශයෙන් ඉදිරියට ඒමට උසෙන් බෝල්ට් තීරණය කිරීම මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානයට යොමු තිබෙනවා. කෙසේ වෙතත් උසෙන් බෝල්ට් මෙහිදී සඳහන් කර තිබුණා මේ පුහුණු සැසිය අතරතුරදී තමන්ගේ මූලික පාපන්දු කුසලතා වර්ධනය කර ගැනීමට තමන් ඉදිරි කාලයේදී වෙහෙස මහන්සි වන බව, විශේෂයෙන්ම උසෙන් බෝල්ට් සහභාගී වූ මේ පුහුණු සැසිය ආවරණය කිරීමට මාධ්‍යවේදීන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙහිදී උසෙන් බෝල් සඳහන් කර තිබුණා ඉදිරි කාල වකවානුව තුළදී තමන් වෙහෙස මහන්සි වී පාපන්දු පුහුණු වීම කටයුතුවල නිරත වෙමින් මේ අභියෝගය ජය ගන්නට බලාපොරොත්තු වන බව. ඒ සමගින් අද ක්‍රීඩා පිටියේ තතුවිති නිමාවට පත් කරන්නට අපි සූදානම් වන්නේ ලැබෙන සතියේ තමයිම ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිති සමග.
sbs.com.au